සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි මේ වෙලාවේ මේ පිනතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද දේශනා විදායකත්වයේ අපේ කල්යාණ මිත්‍ර අපිත් එක්ක බොහොම හිතවත් මාසිකව මේ දේශනා මාලාවට ධර්ම දානයක් හැටියට සම්බන්ධ වන අපේ කල්යාණ මිත්‍ර ජගත් එදිරිවීර මහත්මාත්, ප්‍රිකාන්තා එදිරිවීර මහත්මියත්, දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පින්වත් දරුවන් සිහි කරගෙන මේ වෙලාවේ මේ දේශනාවට සම්බන්ධ වෙනවා. අපේ ජගත් එදිරිවීර මහත්මයා ඇතුළු පින්වත්තුන්ට මේ කුසල් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද ලංකාවේ විශාල පිරිසක් මේ දේශනාව අසාවි, දරාගනීවි, පුරුදු කරන්ට හිතට අදිෂ්ඨාන කරගනීවි. ඉන්ද්‍රස්වන්නාව සියලු ආනිසංස විශේෂයෙන්ම 2024 අගෝස්තු මාසේ 4 වන දින වියෝ වුණු ලියෝප්‍රික් සිල්වා දයාබරණීය පියතුමන්ගේ භවගාමි සසර ජීවිතේ සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. හොඳයි, දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. අද මේ දේශනාවට මාතෘකා විදියට දිට්ටි සම්පන්න වීම කියන එක පිළිබඳ දේශනාවක් කරන්න කියලා තියෙනවා. එතකොට දිට්ටි සම්පන්න වෙන ශ්‍රාවකයාට තියෙන්නේ ඒ දිට්ටි සම්පන්න වීම ස්පර්ශ කරන්න තියෙන්නේ විදර්ශනා ඥාණයමයි. විදර්ශනා ඥාණයෙන් තොරව ඒක කරන්න පුළුවන්කමක් නැහැ. විදර්ශනා ඥාණය හරහමයි ඒ වැඩේ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මේ දිට්ටි ගතවීම කියන එක ගොඩනැගෙන්නේ අවිද්‍යාවෙන් නම් දිට්ටි සම්පන්න වීම ඊට විරුද්ධවනේ ගොඩනැගෙන්න ඕන විදර්ශනාවේ. එතකොට දිට්ටි සම්පන්න වෙන ශ්‍රාවකයාට විදර්ශනා කරනකොට අපි විදර්ශනා කරන එක පිළිබඳ කතා කරන්නේ මේ විදර්ශනා කරන්නේ මේ අපි සවිඥානික කයනේ. එතකොට අවිඥානික දේවල් අපි විදර්ශනා කරන ඒවා පාවිච්චි කරනවානේ. මේස පුටු ඇඳ ඒවා අලුත් ඒවා පාවිච්චි කරන්නේ ඒවා පිනකට. ඒක තේරුම් අරන් අපි පාවිච්චි කරනවා. එතකොට හැමදාමත් කෙනෙකුට අලුත් දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකට බුද්ධ දේශනාව හරියම එකතුයි. ඇයි ඒක පිනක්නේ ඒක. එතකොට අලුත් දේවල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ අපි දැන් විදර්ශනා ශ්‍රාවකයෝනේ, නිසා අපිට අලුත් ඒවා ඕනේ නැහැ. අපි තින් පරණ ඒවා පාවිච්චි කරමු, වැඩන්නේ අනිත්‍ය වෙල යන ලෝකේනේ කියලා ගරහුවොත් ඒකත් දැන් මේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන දිට්ටි ගතවීම. ඇයි ආර සංස්කාරයන් ගැන තේරුම් අරන්නේ නැහනේ. ඒතර බුද්ධ ශාසනය ඒක නිසා බුද්ධ ශාසනේ බොහොම සැපවත් මිනිසුන්ට තමයි ඔරොත්තු දෙන්නේ. ඒ කියන්නේ සැපයක් විඳින, හොඳින් කැම බීම ගන්න, හොඳට අඳින පළඳින, ඉතාම ඉහළ හොඳ ජීවන රටාවක් තියෙන ඒ අයනේ. බලන්නකෝ බුද්ධ කාලේ වුණත් තම ගොඩාක් ඒ කියන්නේ අවබෝධය කරා යන්න දරිද්‍රතාවයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දිලිඳුකම කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කාලේ අවබෝධය කරා ගියා ඒ දිහා බැලුවාම අපිට තේරෙනවා ඒගොල්ලෝ බොහොම සුපිරි ජීවිතයක් ගත කරපු අය. ඉතාම පහසු ජීවිතයක් ගෙවපු අය. දැන් බුදු අපිට ගත්තත් ওই ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඔක්කොම හරි සනීපෙට හිටපු අය. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ ගත්තොත් තාම ශාක්‍ය වංශේ බලවත් කෙනෙක්. සාරිපුත්තහරු ගත්තොත් අතර පයර විශාල වැඩ කරන්න හිටපු අය. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ ගත්තත් තාම පහසු ජීවිතයක් ගෙවපු අය. උපාලි මහරහතන් වහන්සේ ගත්තත් සහ දේවදත්ත හඳුරු ගත්තත් ඉතාම කියන යශෝදරාවගේ සහෝදරයනේ කියන්නේ ඉතාම බලවත් අය ඒගොල්ලෝ. ඒක ජීවිතේ වැරදිච්ච බව ඇත්ත. දේවදත්ත ආන්දරු කිව්වාම වැරදුනා තමයි. නමුත් පහසු ජීවිතයක් ගෙවපු අය ඉතාම සුව පහසුවෙන් ජීවිතේ ගෙවපු අය. ඒක හේතුව අර සුව පහසු ජීවිතයට බුද්ධ ශාසනය අභියෝග කරන්නේ නැහැ. සුව පහසු ජීවිතය ඇතුලේ අපට තියෙන අවබෝධය. කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් කොච්චර දැනුණත් සංවේදීකමක් ලෝකේ ඇති වෙන්නේ නැහැ. නවතින්න කියලා හිතෙන්නේ නැහැ. අත්පත් කරගන්න හිතෙනවා, හොයාගෙන යන්න හිතෙනවා, රැස් කරන්න හිතෙනවා. ඉතින් රැස් කරන එක කෙලවරකුත් නැහැ. ඉතින් එහෙම ජීවිතයක් ඕනේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ අවබෝධ කරන එක. එතකොට මේ දුක නිමා වෙන එක ප්‍රඥාවෙන් විදර්ශනා ඥාණයෙන් වෙනවා කියන එක ලෝකෙට හරියටම ගියොත්, ඒ කියන්නේ දුක ඉවර වෙන එක විදර්ශනා ඥාණයෙන් තමයි වෙන්නේ කියන එක ලෝකයට ගියොත්, ලෝකේ විදර්ශනා ඥාණය පිළිබඳ කෝලහලයක් ඇති වෙයි. ලොකු කෝලහලයක් ඇති වෙන්න පුළුවන් ලෝකේ. දැන් ලෝකේ යුද්ධ කෝලහල තියෙන්නේ. අන්න ඒ වගේ විදර්ශනා ඥාණී කෝලහලයක් ඇති. මොකද ලෝකෙත් දන්නේ නැහැනේ දුක නිමා වෙන්න විදර්ශනා ඥාණී කියලා එකක් උපද්දව ගන්නේ නැහැ. මේ අපිනේ දන්නේ අන්තං හරි. දැන් මේ පිනතුල්ලා මේ බණ අහන නිසා දන්නවද? ලෝකේ බහුතරයක් දන්නේ නැහැනේ. මෙහෙම විදර්ශනා ඥාණී කියලා අභ්‍යන්තරික තත්වයක් තියෙනවා. මේ ඒ අභ්‍යන්තරික තත්වය මත, ඒ අතුලාන්තයේ තත්වය මත මේ දුක ඉවර කරන්න පුළුවන්. ඒකේ අවබෝධය තමයි ප්‍රධාන දේ කියලා මේ පින්වත්නි අපි දැනගත්තට ලෝකයා දන්නේ නැහැනේ. ඒකයි ලෝකේ එහෙම කෝලහලයක් නැත්තේ. මොකද දැන් දුක ඉවර, දුක අඩු කිරීම සම්බන්ධ ලෝකේ උමනාවක් තියෙනවා. ඒ නිසානේ ඒකෝ එක එක හොයාගෙන යන්නේ දුක අඩු කරගන්න කියලා ඉතාලනේ. ඒත් ලෝකෙට මේ අපිට දැනෙන ටික දැනුනොත්, ඒක දැනින්නේ නැහැ. ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාවෙන් දුක නිමා වෙනවා, ප්‍රඥාවෙන් දුක අවසන් කරන්න පුළුවන් කියලා ලෝකයා දැනගත්තොත, ලෝකේ ඉන්නවනේ මිලියන ගාණක්, බිලියන ගාණක් ඉන්නවනේ ලෝකේ ජනතාව, දැනගත්තොත් ලෝකේ කෝලහලයක් ඇති වෙවි මේ ප්‍රඥාව සම්බන්ධ. ඇයි ප්‍රඥාවෙන් දුක නිමා වෙන බව මෙහි දැනෙනවනේ, මෙහි අත්දකින්නවනේ. ඉතින් භාවනා කරනකොට, පිළිවෙත් පුරනකොට යාට ඒක දැනෙනවනේ පින්වත්නි. ඒ නිසා එහෙම ලෝකේ කෝලහලයක් නැති වෙලාවක පවා ඔය පින්නතුන්ට මේවා ගැන උනන්දුවක් ඇති වෙලා, දේශනාව ගැන ආසාවක් ඇති වෙලා, ඒක මහ විශාල යහපතක්. එතකොට මේ දැන් අද මේ මාතෘකාව දිට්ටි සම්පන්න වීමනේ. එතකොට දිට්ටි සම්පන්න වීම විදර්ශනා ඥාණයට සම්බන්ධයි. ඒක කෙලින්ම සවිඥානික කයට, මේ ඇඳපුටු මේස මේවට සම්බන්ධ නැහනේ. එතකොට මේවා සවිඥානික නෑ, ඒවා අවිඥානික දේව. ඒවා අවිඥානික භෞතික වස්තු. එතකොට මේ සුවහසුම් පුටු හොඳට පාවිච්චි කරන්න ඕනේ. ඇයි? ඒවා අවිඥානිකයිනේ. විදර්ශනාවට ගන්නෑ ඒවා. විදර්ශනාවට ගන්නෙ නෑ. ලස්සන්ට අපි හදා ගන්න ඕනේ ගෙවල් දොරවල්. ලස්සන්ට හදන්න ඕනේ. පිළිවෙලට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පරිහරණය කරන දේවල් හොඳට තියෙන්න ඕනේ. කර්ටන් දැම්මත් ලස්සන්ට තියෙන්න ඕනේ. එතකොට මේ ලස්සනට බුද්ධ ශාසනය ගොඩාක් කැමතියි. ඒක යාගේ පිනට ලැබෙන එකක්. ලෝකේ වැරහැලි ඇඳගෙන ඉද්දී සන්නාම සහිත ඇඳුම් අඳින්න හම්බෙනවන. ඒක යාගේ පිනක් නේ. එතකොට මේ පින කියන එකට අපි ගරහා කරන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් ගැන දර්ශන දිට්ටි සම්පන්න ශ්‍රාවකයා දන්නවා, පින අනිත්‍ය වී යන බව. ඉතින් අනිත්‍ය වේ යන බව නිසා මෙයා පාවිච්චි කරනවා. දැන් හොඳට බලන්නකෝ, අනිත්‍යයි කියලා දැනෙන එක, අනිත්‍යයි කියලා දැනෙන එකනේ ජවයේ දෙන්නේ. දැන් හිතන්නකෝ පින්වත්නි, මේ ඔක්කොම අනිත්‍යයි කියලා දැනුණාට පස්සේ මේ වෙලාව හොඳට ඉන්න හිතෙනවා. අනිත්‍යයි නිතින් ඊළඟ මොහොත අවිනිශ්චිතයිනේ, විශ්වාසවන්ත මේ වෙලාව හොත්තට ඉඳ හිතෙනවා. අනාගත විශාල අපේක්ෂා ගොඩක් ඔළුවට එන්නේ නැහැ. ඒ අනිත්‍යතාවයේ තමයි දැක්කා කියන තැනම අපට නවත්ත ගන්න උදව් කරන්නේ. නොදක නෙමෙයි, ඇහුවා කියන තැනම නවත්ත ගන්න උදව් කරන්නේ. අහන්න නැතුව නෙමෙයි, ඇහෙනවා සහ අහනවා එතනම නවත්ත ගන්න උදව් කරනවා. මේ දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ආවේනික தත්ත්වය මොකක්ද එහෙනම්? මේ වෙලාවේ පැවැත්ම විතරයි. දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ස්වභාවය මේ වෙලාවේ පැවැත්ම විතරයි. ඊට පස්සේ දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි මේ වෙලාවේ සැපය පිළිබඳවත් දුක පිළිබඳවත්, ඒ දෙකම යා දකින්නේ සංස්කාර ටිකක් හැටියටයි. එතකොට එහෙම බලනකොට ඒක තමයි දෙවැනි එක. දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ තුන්වෙනි එක තමයි තුන්වෙනි කාරණය. දැන් මේ වෙලාවේ එතකොට අතීතේ මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. අනාගතේ මතක් වෙන්නේ නැද්ද? අනාගතයත් මතක් වෙනවා. මතක් වෙනකොට ඒ මතක් වෙන එක අනුව සිත කල්පනා කරන්නේ නැද්ද? නැහැ, කල්පනාත් කරනවා. කල්පනා වෙනවා, නවත්ත ගන්න බෑනේ. අන්නේ අතීතය අනුවත් අනාගතය අනුවත් කල්පනා වෙන එක එයා සලකන්නේ සිතුවිල්ලක් විතරයි නේද කියලා. කල්පනා වෙනවා, යථාර්ථයක් විදිහට ඔළුවේ මවන්නේ නැහැ. යථාර්ථයක් විදිහට ඔළුවේ මවා ගන්නේ නැහැ. එයා හැම වෙලාවකම කල්පනා වෙනවා. එයාට ඒ කල්පනා වෙන හැම වෙලාවකම එයා හිතන්නේ සිතුවිල්ලක් විතරයි. අත් දැන් හොඳට බලන්නකෝ, අතීතේ සිතුවිල්ලක් විතරනේ. සිත නිරුද්ධ වෙනකොට නැහැ, මොකක්වත් නැහැ. අනාගත සිතුවිල්ලක් විතරයි. ඇවිල්ලා නැහැ තවම. අනාගත සිතුවිල්ලක් විතරයි. කාලේ හරහා යන්න බෑනේ. ලෝකේ හිතනවා කාලේ හරහා යන්න පුළුවන් කියලා. ලෝකෙ එහෙම කාලේ හරහා යන්න බෑ. ලෝකේ එහෙම චිත්‍රපටි තියෙනවා, එච්චරයි. කාලේ හරහා ගියපු සිද්ධි ගැන චිත්‍රපටි තියෙනවා. ඉතින් ලොකුට මවලා පෙන්නනවා. මම හිතන්නේ පහු කාලෙත් මේ එහෙම දෙයක් සම්බන්ධ, එහෙම දේවල් සම්බන්ධ නිකන් මනෝප්‍රාන්තික තත්ත්වයන් ගොඩ නැගෙනවා. ඒවා චිත්‍රපටි වලට ගොඩ නැගෙනවා, යථාර්ථේ නෙමෙයි. ඉතින් කාලේ හරහා යන්න බැරි නිසා අපි මොකද කරන්නේ? ඉතින් මෙතන විතරයි. මෙතන අතොර අතීතේ මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. එහෙනම් දිට්ඨි සම්පන්න ශ්‍රාවකයාගේ තුන්වෙනි එක තමයි අතීතයත් අනාගතයත් එයාට මතක් වෙනවා සහ ඒ අනුව සිත පවතිනවා. ඒ පවතිනකොට තව සිතකින් එයා දැනගන්නවා ආපෝයි අතීතයේ සිතුවිල්ලක් විතරයිනි. අනාගතයේ සිතුවිල්ලක් විතරයිනි. කියලා දැනගන්න එච්චරයි. ඔන්න ඔය කාරණා තුන තමයි ජීවිතේ පුරුදු කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ කාරණා තුන පුරුදු කරන්න ඕන. ඒතර පුරුදු කරනකොට දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ආවේනික తত্ত্বය, දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ආවේනික తত্ত্বය ඔය කතාව ඇතුළේ. යාට ජීවන දර්ශනයක් විදිහට යා දිට්ටි සම්පන්න කෙනෙක් විදිහට මතුවෙනවා. ඒතර දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ මූලික తত্ত্বය තමයි ඔය සෝතාපන්න වෙන්න ඕන නම්, මාර්ගඵල ලබන්න ඕන නම්, එයා කොහොමද නේද කල්පනා කරන්නේ? දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා එයා එතකොට දැන් විදර්ශනා ඥානයේනේ දිට්ඨි සම්පන්නකමට උපකාර කරන්නේ. ඒතර විදර්ශනා ඥානෙන් එයා සවිඥානික කය දිහා බලනවා. ඇඳපුටු දිහා බලන්නේ මොකද? දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා ඇඳපුටු දකින්නේ පිනේ විපාකයේ හැටියට. ඒක එයා ජීවිතේ දිහා බලමින් උත්තර ඒ පුටු මේස ඔක්කොම පාවිච්චි කරනවා. උත්තර පාවිච්චි කරනවා. එතකොට මේ ආර්ය බ්‍රහ්මාසනියා ඉන්නේ. දැන් බඹසර සීලයක් සම්පූර්ණ වෙනකොට දැන් ආර්ය බ්‍රහ්මාසනේ කියලා කියන්නේ අති හොත්තට සැප විඳිනවා. ඒ සැපේ පිළිබඳ යථාර්ථවත්කමක් යාර තියෙනවා. එතකොට එයා ආසනේ කියලා මේ සිල් ගත්තාම මේ පොඩි එක වාඩි වෙන්න එපාය. දැන් උච්චාසයන මහාසයන කියලා තියෙනවනේ සිල්පදේ. උස්සාසන සහ මහාසන කියන ඒවා පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒවා සාපේක්ෂයිනේ. උස්සාසනයක් කියලා කොහොමද හරියට නිගමනය කරන්නේ? දැන් උස්සාසන සහ මහාසන පාවිච්චි කිරීම සම්බන්ධ අදහසක් තියෙනවා. ඇයි සිල් ගන්නකොට උච්චාසයන මහාසයන කියලා ශික්ෂාපදයක් තියෙනවනේ? ඒතර කොහොමද උස්සාසන සහ මහාසන කියලා තීරණය කරන්නේ? ඒක සාපේක්ෂව පවතින එකන්නේ ඒකයි. මෙතනට සාපේක්ෂව මෙතන එහා පැත්තේ තියෙන ස්ටේජ් එක උසයි. එතකොට ඒක උඩ ඒ ඔක්කොම සාපේක්ෂවයි. මේ දිට්ටි සම්පන්න ශ්‍රාවකයා එයා තුළ පවතින ආර්ය වූ බ්‍රහ්මාසනයක්. ආර්ය වූ බ්‍රහ්මාසනය කියන්නේ පරිහරණය කරනවා. මේසපුටු ඇඳ ඇතිරිලි ඔක්කොම පාවිච්චි කරනවා. හැබැයි පාවිච්චි කරනකොට නොබැඳී නොඇලී නොගැටී පාවිච්චි කරනවා. ඒක තමයි විශේෂ දේ. නොබැඳෙනවා, නොඇලෙනවා, නොගැටෙනවා. ගැටෙන්නේ නැහැ. පුටු මේස එක ගැටෙන්නේ නැහැ. කවදාවත් ගැටෙන්න එපා, ධර්මයක් අල්ලන්න බෑ. ඇඳ පුටු මේස එක ගැටෙන්න එපා. ඒවා පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කිරීම සම්බන්ධ උපේක්ෂා සහගත වෙන්න. උපේක්ෂා සහගත වීම ඒකත් හොඳ එකක්. ඊට පස්සේ දැන් දිට්ටි සම්පන්න වීමේ උච්චතම අවස්ථාව, ඉහළ අවකාශය මොකද්ද? සෝතාපන්නවත් වෙන්න දරන උත්සාහය. කොහොමද ඒක වෙන්නේ? ඒක බලන්නේ අර මේසපුටු ඇඳ ඇතිරිලි ඒවා මේවත් එක්ක නෙමේ. ඒක බලන්නේ ඒක මේ සවිඥානික කය සම්බන්ධ. ඒක ගොඩාක් ප්‍රකට දෙයි. මොකද මේ රූපය? මේ රූපෙත් පොඩි පැත්තයි බොහොම ස්පර්ශ කරන්න ඕන. පොඩ්ඩක් ටච් කරොත් ඇති. රූපේ සෝවන් වෙන්න. හැබැයි අර දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ දෛනික චර්යාවේ කාරණා තුනක් කිව්වේ. ඒ තුන පුරුදු කරන්න ඕනේ. හැම වෙලාවෙම මෙහෙටම පුරුදු කරන්න. ගෙදර ඉඳලා පුරුදු කරන්න ඕනේ. ගෙදර ඉඳලා පුරුදු. හොඳම දේ තමයි දාන්න. හොඳම දේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ එයාට පුළුවන් හොඳම විදිහ එච්චරයි. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම විදිහට තමයි අපි අපේ කටයුතු ලෑස්ති කරගන්න ඕනේ. ඒ හොඳම දේ ඇතුලෙන් දකින්න ඕන පින. හොඳම දේ පාවිච්චි කරන එක පින කියලා දකින්න ඕන. ඉතින් ඔ අපිට හොඳම දේ කියන එක පින්වත්නි අපි ඒ ලෝකේ සම්මත හොඳම දේවල් කියලා තියෙනවනේ. ඒ හොඳම දේවල් පාවිච්චි කරන එක පින විදියටද? එතකොට භික්ෂුවක් දිහා වුණත් අපි එහෙමයි බලන්න ඕනේ. භික්ෂුවක් දිහා වුණත් ඒ විදියට බලන්නකො. හාමුදුරුවෝ කෙනෙක් දිහා හොඳම දේවල් පාවිච්චි කරනකොට ලංකාවේ මිනිස්සු ගරහනවා. මේ හාමුදුරුවෝ යන වාහනේ මෙහෙමයි, ඊට පස්සේ මේ හාමුදුරුවෝ පොරවන සිවුර මෙහෙමයි, ඒ උන්වහන්සේලා ළඟ ඉන්න අය මෙහෙමයි කී කී එහෙම මිනිස්සු හිතන්නේ. සමහරට ඒ හාමුදුරුවන්ට වගේ වගක්වත් නෑ ඒව ගැන තියෙන කමට. සහ ඒවා සමහර දැන් මම දන්න සමහර සානන්සලා ඉන්නවා. මම දන්න එක හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරන්ට හැමදාමත් ඒ හාමුදුරුව ළඟ තියෙන්නේ අලුත්ම වාහනය. ඒ කියන්නේ මේ කාලේ තියෙන අලුත්ම වාහනේ. ඊළඟ මාසෙ ගියොත් ඒ වාහනේ නෑ. ඊට වඩා අලුත් වාහනයක් තියෙන්නේ. ඒක අර වාහනේ නෑ. ඉතින් මිනිස්සු ගියාම බලන්න මේ හාමුදුරුව හැමදාම වාහන මාසයක් ගන්න වෙනස් කරනවානේ. බලන්න මෙයා මහානකම කොහෙ රකින්නවද දන්නේ නෑ. ගිය මාසේ තිබ්බ වෙන අලුත් වාහනය, මේ මාසේ තියෙන තව අලුත් වාහනය. එතකොට ඒකට හේතුව මොකක්ද දන්නවද? ලොකු වාහන සේල් එකක් තියෙන බොම් මහත් එක්ක ඒ සන්නසට පහේ පැහැදිලා ඉන්නවා. ගොඩාක් පැහැදිලා ඒ සන්නසට. ඒ පැහැදිලා ඉන්නේ මහත්තයා ඒ සේල් එකට අලුතින්ම වාහන ගේනවනේ. ගෙනාවම අර සංඝයාට තමයි ගිහින් දෙන්නේ පාවිච්චි කරන්න. ඒ මහත්තයා අලුතින්ම ගන්න වාහනේ සේල් එකට ගෙනාවම යන්තින් සැපවත් ජීවිතයක් ගෙවනවා ඇත්තේ. එතකොට එයා කරන්නේ ඒ වාහනේ අර ස්වාමීන් වහන්සේට මාසයක් දෙනවා පාවිච්චි කරන්න රියදුරෙකුත් එක්ක. ඊට පස්සේ මාසෙන් පස්සේ ආ අලුත් වාහනේ ගෙනත් තියලා ඒ වාහනේ අරගෙන යනවා. එයා එයාගේ ජීවිතේ දැන් බැලුවාම පේන්නේ මේ හාඳුරු අදාවේ වෙන එකක, හිටාවේ වෙන පාටයක, ඊළඟ මාසේ ආවේ තව වෙන එක කියලා පේන්නේ එළියට. නමුත් ඒ හාඳුරු දන්නේත් නෑ වාහනේ ගැන. වාහනේ පාටවත් එයාට තෝරපුවන් නෙමෙයි. බැලුවාම තේරෙනවා බොවම මිලියන ගණන් වාහන. ඉතින් එළියට පේන වෙන කතාවක්. ඒ නිසා ඔය සමහර නමුත් ඒ හාඳුරුන්ට අලුත්ම වාහනේ කැමදාම යන්න වෙලා තියෙන මහ පිනක්නේ, විපාක දීලා තියෙන්නේ. මොකක් විශාල පිනක්නේ. ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකයා ගරහන්නේ දැන් බලන්න ලංකාවේ මිනිස්සු Facebook එකේ හැම ලියනේවා, බෞද්ධයෝ ලියනේවා, තරුණයෝ ලියනේවා. ඒ මොකද තරුණයන්ට එහෙම තියෙනවා සැපේට පුදුම වෛරයක්. සැපේට පුදුම ද්වේෂයක් තියෙනවා. එයාට තේරෙන්නේ නැහැ මේ ද්වේෂ කරන්න කරන්න යාගේ සැපේ පිරිනව කියලා තේරෙන්නේ නැයි. ලෝක ධර්මයක් තියෙනෝනේ. පින්නට ගරහවුත් එයාගේ පින දුර්වල වෙනවා. කවදාවත් මේ දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ ජීවන චර්යාව අර මේ දේශනායි මුලින්ම කියපු කාරණා තුන ජීවිතේ පුරුදු කරන්න ඒ පුරුද්දය ඇතුලේ ඕගොල්ලන්ට අවබෝධය හරිම පහසු වෙනවා. හරි. එතකොට ඊළඟ එක තමයි දැන් සෝවාන් වෙනවා නම් දිට්ටි සම්පන්න ශ්‍රාවකයාගේ මොනවද පියවර? ඒ සෝවාන් වෙන කෙනා බලන්න ඕන සෝවාන් වීම පිණිස එයාට ගොඩාක් ලොකු ඒවා ඕනේ. මම ඒකනි කිව්වේ තෝවාන් වෙනවා නම් හැබැයි භාවනාව ඕනමයි. සතර කමඨාන් වඩන්න ඕන, භාවනා කරන්න ඕන. භාවනා කරන ගමන් අර දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක්ගේ චින්තනය භාවනාවට සසඳ ගන්න ඕන. භාවනාවට ඇඳ ගන්න ඕන. භාවනාවට ගලප ගන්න ඕන. එතකොට ඒකට එයාට මේ සවිඥානික කය දිහාම බලන්න ඕනේ සෝවාන් වෙන්න. සෝවාන් වෙනවා නම් එයා මේ අවිඥානික සම්පූර්ණෙන් කය දිහාම බලන්න ඕන කියලා එකක් නැහැ. සෝවාන් වෙනවා නම් එයාට පුළුවන් පොඩි කොටසක් බලන්න. පොඩි කොටසක් බලලා දිට්ටි සම්පන්න ශ්‍රාවකයා සෝතාපන්නකම දක්වා එසවෙන්න පුළුවන්. ඒක කොහොමද දන්නවද කරන්නේ? කරන්නේ දැන් හිතන්නකො මේ අවිඥානික කය එයාට තේරෙනම කොටස් දානවා. එයාට බලනවා එයාට රුනාම කොටස්ද තේරෙන්නේ රූපේ. තම තමන් තමයි දන්නේ. දැන් සමහර අයට හොඳට විඥානස්කන්ධය තේරෙනවා. සමහර අයට විතක්ක ਵਿਚාර තේරෙනවා. සමහර අයට තණ්හාව තේරෙනවා. සමහර අයට වේදනාව තේරෙනවා. සමහර අයට සිතුවිලි තේරෙනවා. ඔය දෙන් නාම සංස්කාරවල සමහර අයට මානසිකාරය තේරෙනවා. ඒකේ ඇතුළෙත් සමහර අයට මනෝ විඥානේ වැඩියෙන් තේරෙනවා. චක්කු විඥානේ වැඩියෙන් තේරෙනවා. ওই විදිහට වැඩියෙන් තේරෙන ඒවා තියෙනවා නාම සංස්කාරවල. සමහර අයට රූපේ හොඳට තේරෙනවා. මේ මේ රූපේ තියෙන්නේ මේක හොඳට තේරෙනවා. දැන් මේ කාලේ රූපේ තේරුම් ගන්න එක පහසුයි. රූපේ තේරුම් ගන්න එක පහසු වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ රූපය කණ්ණාඩි ඉස්සරහට ගියාමම පේනවා. මනසිකාරය පේන්නෙත් නෑ, විඤ්ඤාණය පේන්නෙත් නෑ, වේදනාව පේන්නෙත් නෑ, විතක්ක විචාර පේන්නෙත් නෑ, තණ්හාව පේන්නෙත් නෑ, සංඥා පේන්නෙත් නෑ, සිතුවිලි පේන්නෙත් නෑ. ඒවා අපිට බොහොම ඥානෙ පාවිච්චි කර කර පාවිච්චි කර කර තමයි අපිට ඒවා තේරුම් ගන්න වෙන්නේ. හරි. නමුත් රූපේ කණ්ණාඩිය ළඟට ගියාම තේරෙනවා. මේ වාඩි වෙලා ඉද්දි මේක තේරෙනවා, රිදුම් දෙනවා, කොන්දේ අමාරු වෙනවා, බඩේ අමාරු වෙනවා, එක එක ඒවා තේරෙනවා. හරි. එතකොට යා බලනවා නාම සංස්කාරද යාට ගොඩාක් ගෝචර, රූපේද ගෝචර. සමහර අය ඉන්නවා නාම රූපේට වඩා හොඳට නාම සංස්කාර තේරෙනවා. ඒක ප්‍රඥාව ටික මෝරනකොට තමයි තේරෙන්නේ. ඉතින් එක එකනාගේ එක එක විදිය ප්‍රඥාවනේ තියෙන්නේ. දැන් සමහර අයට විතර්ක තේරෙනවා එයාගේ සවිඥානික රූපේට වඩා. ඒ කියන්නේ යා සවිඥානික රූපේ ගැන යාට කිසිම නැහැ. යා හොඳට ඉන්නවා. නමුත් අර යාට විතර්ක යන්නේ ඇති වෙලා නැති වෙලා යනවා නේද කියන එක ගැන වැඩියෙන් දැනෙනවා. තොර ඔයාලට නාම සංස්කාරද වැඩියෙන් දැනින්නේ, රූපයද වැඩියෙන් දැනින්නේ කියලා ඔයාලට දැනෙන කෑල්ල කොයි කෑල්ලද කියලා තෝරගන්න ඕන. සමහර විට පින්වත්නි නාම සංස්කාරවල එක්ක විතර්ක වැඩියෙන් දැනෙන. ඒක ඇතුළෙත් මොනවද වැඩියෙන් දැනෙන්නේ? වේදන සමහර අයට තියෙනවා, වේදනාව ඇති වෙන නැති වෙන විදිය දැනෙනවා. සංඥා ඇති වෙන නැති වෙන විදිය යාට අප්‍රකටයි. දන්නවා යා, නමුත් ප්‍රකට නැහැ. එතකොට ඔයාලා දැන් සමහර රූපය ගැන කියන එක ගොඩාක් අයට අවබෝධය ස්පර්ශ කරන්න හරිම පහසුයි. හේතු කණ්ණාඩිය ඉස්සරහට ගියාම තේරෙනවා, වාඩි වෙලා ඉන්නකොට රූපය තේරෙනවා, ඒකේ වෙනස් වීම තේරෙනවා, අභ්‍යන්තරික රසායනික ක්‍රියාවලිය ඇති වෙන වෙනස්කම් තේරෙනවා, ඒවා හදන විදිහත් තේරෙනවා. දැන් සමහරලාට අපිම දන්නවා මේ වේදනාව ආවොත් මෙන්න මේ බෙහෙත බිව්වාම හරි. ඒතර රූපය ගැන අපිට ටිකක් යම් කිසි වැඩියෙන් දැනුවත්කමක් තියෙනවා. වැඩියෙන් දැනුවත්කමක් තියෙනවා. එතකොට රූපය කියන කොටස ගත්තත් අපි දැන් උදාහරණයක් විදියට අපි රූපයම ගමුකෝ. රූපය කියන කොටස දිහා බැලුවත් ඒකෙත් ඔක්කොම බලන්න ඕනේ නැහැ. ඒකෙත් ඔක්කොම බලන්න ඕනේ නැහැ. රූපයේ පුළුවන් ඕනම් පටවි කොටස් ගැන විතරක් බලන්න. එක්ක ආපෝ කොටස් ගැන විතරක් බලන්න පුළුවන්. එක්ක තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන විදිහ විතරක් බලන්න. ඒ ඇතුලේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන විදිහ. ඒ කියන්නේ මේ ශරීරේ දවන, තවන, දිරවන, පැසවන ගතිය තියෙන්නේ තේජෝ ධාතුව නිසා. ආහාර දිරවන්නේ තේජෝ ධාතුව නැත්තම්. එතකොට මේ තේජෝ ධාතුව නිසා තමයි ආහාර දිරවන්නේ. ඇඟ දන්නේ, නාණ්ඩ හිතෙන්නේ තේජෝ ධාතුව උත්සන්න වෙනකොට. මිනිසුන්ට නාණ්ඩ හිතෙන්නේ නැහැ නැත්තම්. මිනිසුන්ට නාණ්ඩ හිතෙන්නේ ඇඟ ඇතුලේ තේජෝ ධාතුව උත්සන්න වෙනකොට. එතකොට මේ වායෝ ධාතුව නිසා තමයි මේ බඩේ හුලම් පිරෙන්නේ, හරිම අපහසුකම් දැනෙන්නේ, බඩවල් ඇතර වාතය හිර වෙන්නේ. ඊට පස්සේ ඉතින් එක එක මේ වගේ එක කෑල්ලයි ගන්න ඕන. ඉතින් මේකේ අද අපි මෙතන අපි නිකන් අදහසක් ගමු අවකාශ ධාතුව කියලා. මේ ශරීරය තියෙනවා ආකාශ ධාතුව කියලා එක. එතකොට මේ ආකාශ ධාතුව කියන්නේ කවුරුත් හිතන්නේ මේ අවකාශයක් තියෙනවනේ, මේ බිත්ති අතර මේ අවකාශයක් තියෙනවා. ඒ අවකාශය තමයි අපි ඉන්නේ. මේ අවකාශයේ ඉඩ අරගෙන තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ අවකාශයේ දිහා බලන්න නිවන් දකින්න පුළුවන් කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැහැ. මේ අවකාශය, එතකොට මේ අවකාශ ධාතුව කියන්නේ ඒකේ තේරුම තමයි අතරක පවතින හිස් බව. ඒකට තමයි අවකාශය කියන්නේ. ධර්මයේ තියෙන ආකාශ ධාතුව කියලා. ඒ කියන්නේ පඨවි, දැන් සවිඥානික සත්වයා ගැන කියද්දී කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන එහෙමයි කියන්නේ. විඥානය ගැන අපි කතා කරන්නේම නැහැ. හේතුව තමයි විඥානය ගැන කතා කරන්නේ නැත්තේ. විඥානය අපිට මෙතනට අපි ගත්තේ නැහැ. අපි බැලුවනේ වුණා මට ගොඩක් ප්‍රකට නාම සංස්කාරද රූපයේද කියලා බැලුවාම අපි නිකන් හිතමුකෝ රූපය තමයි ප්‍රකට කියලා. එතකොට රූපය තමයි අපි විදර්ශනාවට ගන්න. ඒ රූපෙත් පටවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස්, ආකාශ කොටස්, ඒවා අතරින් අපි නිකන් උදාහරණයකට මේක ටිකක් අප්‍රකට දේශනාවක් වෙයි මේක සමහර විට. මේක අස්වාභාවිකයි වගේ තියෙනවා. මේ ආකාශය, මේ අවකාශය, බඩවැල් අතර තියෙන අවකාශය, බඩවැල් වලින් පිටත තියෙන ඒ අවකාශය තමයි අක්මාව තියෙන්නේ, වකුගඩු තියෙන්නේ, පෙනහළු. ඒ අවකාශය ඇසුරු කරගෙන ওই තියෙන්නේ. ඒව අතර අවකාශයක් තියෙනවා. එතකොට දැන් අවකාශයේ අපිට පේන්නම තියෙනවා මේ ශරීරයේ අවකාශයක්, නාස් සිදුරුවල අවකාශයක් තියෙනවා, මේ කන් සිදුරුවල අවකාශයක් තියෙනවා, හරි, මේ ඇස්වල අවකාශයක් තියෙනවා. වාතය ඕනම් ඇස් වලින් එළියට ගන්න පුළුවන්. බඩවැල් අතර අවකාශයක් තියෙනවා. මෙන්න මේ අවකාශය ඇසුරු කරගෙන තමයි අපේ පැවැත්ම තියෙන්නේ. දැන් මේ අවකාශය කියන එක ලැබෙන්නේ කර්මයට අනුව. අවකාශය දැන් සමහර අය ඔයගොල්ලෝ දැකලා ඇති, යාගේ අවකාශය පොඩි සමහර අය ඉන්නවා දැන් හිතන්න කුරුල්ලෙක් කියලා. ඒතර සමහර අය කුරුල්ල හොඳට පියාපත් ගහලා ඇවිද ගිල්ලා යනවා. සමහර කුරුල්ල ඉන්නවා ඉපදෙන්නෙම කූඩුවේ. මැරිනකම් කූඩුවේ. ඒතර මේ අවකාශයට අහිමි වීම කියන එක කර්මයට සම්බන්ධයි. මේ ඇඟ ඇතුළෙත් මේ කෑලි අවකාශයේ ඇසුරු කරගෙන තියෙන කර්මයට සම්බන්ධයි. කර්මයට සම්බන්ධයි. සමහර අවකාශයේ නොලැබී යනකොට මැරිනවා. දැන් සමහර ශරීරය ඇතුලේ මේ පින්වත්නි අවයව ඉදිමෙනවා. එතකොට ඒ අවකාශයේ ඇසුරු කරගෙන පැවැත්මට අභියෝගයක් වෙනවා. එදෙන ඇතුලේ අවකාශයක් තිබුණා නම් මේ අවකාශය කියන එක ලැබීම දැන් සමහර අය ඉන්නවා මොකටද බලන්න පැල්පත්වල. දැන් මේ සමහර බලන්න අපිට හිතන්න බෑ එහෙම ඉන්න පුළුවන්ද කියලා. මේ කොළඹම මේ පැල්පත් නිවාස පැත්තට ගිහින් බලන්න මිනිස්සු 500ක් විතර ගෙවල් වල එක වැසිකිළියක් පාවිච්චි කරනවා. ඉබඳු පොඩි අවකාශයක් ලැබිලා තියෙන්නේ පරණ කර්මයකට. දැන් මේ අවකාශයේ හිමිවීම කියන එක කර්මයෙන් තමයි ලැබෙන්නේ. මේ ඇඟ ඇතුලේ කෑලි වලට පවා අවකාශය ලැබෙන්නේ කර්මයට. කර්මයට. එතන දැන් මේ අපි දැනගන්න ඕනේ මොකද්ද? බාහිර අවකාශ ධාතුවත් අභ්‍යන්තර අවකාශ ධාතුවත් අවකාශ ධාතුව විදියට විසමපාතන එක සමානයි මේ අවකාශයේ හිමිවීම. දැන් සම ඒ අවකාශයේ හම්බවීම කියන එක කර්මයට සම්බන්ධයි. දැන් කුකුලෙක් වගේ ජීවිතයක් හම්බුනොත් අවකාශයක් නැහැ. කූඩුව තමයි යගේ ජීවිතේ. කුකුළු 500ක් විතර මේ බොහොම හරියට හිර වෙලා ඉන්නේ. මැරෙනකන් හිර වෙලා. එතකොට එයාට ලැබිච්ච අවකාශේ කර්මයෙන් තමයි හදලා තියෙන්නේ. එහෙනම් මේ අවකාශේ දැන් අපි ගෙවල් උනක් බලන්න සමහර අයට බොහොම හොඳ ගෙවල්. සමහර අයට හොඳට ගෙවල් නැහැ. ඒ කියන්නේ එයාට ඉතා සුවපහසු ගයක් හැම්බෙලා තියෙන්නේ පරණ කුසල අකුසල සංස්කාර අනුසාරයෙන් තමයි අවකාශය ලැබිලා තියෙන්නේ. ඕක තමයි අවකාශ ධාතුවේ මූලික දැනුම. දෙවෙනි දැනුම තමයි ඒකේ දෙවෙනි දැනුම. ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද? මේ සෝවාන් වෙන්නම බලන කෙනෙකුට තියෙන කතාවක් මේ කියන්නේ. ඒතර අවකාශය ඇසුරු කරගෙන සත්‍යය පවතිනවා. ඒතර සත්‍යයට අවකාශයේ හිමිවීම. ඒක ඇතුලේ කෑලි ටිකටත් එළියෙත්. එයාගේ කය සවිඥානික කය පවත්වන්න අවකාශය ලැබිලා තියෙන්නේ පින්වත්නි පරණ කර්මයකට. ඒක තමයි මූලික දැනුම. දෙවෙනි දැනුම තමයි මේ සත්‍යයාගේ කර්මයේ අභ්‍යන්තරිකව හැසිරෙනකොට එයාට අවකාශය ලැබෙනවා කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. කාම ලෝකයේ අවකාශය ලැබෙනවා, රූප ලෝකයේ අවකාශය ලැබෙනවා, අරූප ලෝකයේ අවකාශය ලැබෙනවා කියලා මේ තුන් භවයේම අවකාශයේ පිළිබඳ අදහස ගන්නවා. තුන් භවයේම දැන් බලන මේ කාම ලෝකයේ අපි ඉපදිලා තියෙන්නේ පොදුවේ ගත්තොත් ඒතකොට පොදු දැනුමක් ගන්න. දැන් කාම ලෝකේ, මනුස්ස ලෝකේ ඉපදිච්ච අපි අතර මේ මත්තතාවේ පළවෙනියෙන් දකින්නවා. දැන් බලනවා කාම ලෝකේ මිනිස්සු විදියට අපිට ලැබිච්ච අවකාශය කොහමද? නිරේ නිර්සත්‍යයන්ගේ අවකාශය කොහමද? තිරිසන් ලෝකේ සත්‍යයගේ අවකාශය කොහමද? මේ විදියට වෙන වෙනම ඒ සත්ව කුලවල ඉස්සලා බැලුවේ මිනිස් අපි අතරම අවකාශයට, අපි අතර මේ කාම ලෝකේ අපිට පේන මට්ටමේම අවකාශයට ලැබුණු වේමත්තතාවේ. දැන් සම්බෝම දුර්වල ජීවිතයක් ගෙවන අවකාශයක් නෙමෙයි අපට හම්බෙලා තියෙන, අපිට සුවපහසු අවකාශයක් ලැබිලා තියෙන. එතකොට මේ සුවපහසු අවකාශය ඇතුලේ අපි ඉද්දී සමහර විට මේ අද දවසේ රාත්‍රියේ ගෙවනකොට තෙමි තෙමි පිදුරු ගෙවල් ඇතුලේ පැල්පත්වල බොහොම විඩාවෙන් සමහර විට ගෙදර 10ක් 12ක් එකට නිදාගන්නේ. එකට නිදාගන්නේ. එතකොට මේ දැන් ඔය ඉන්දියාවේ එහෙම තියෙනවා මේ 20ක් විතර ඉන්නවා පොඩි ගේක. මම දන්නේ කොහොම නිදාගන්නවද කියලා. එතකොට මේ මනුස්ස ලෝකයේ අපි අතර අවකාශයේ හිමිවීම පරණ කර්මයට සම්බන්ධයි. ඒක පළවෙනි එක. දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා අවකාශය පිළිබඳ දකින්න දෙවෙනි එක තමයි මේ ඒ ධාතු ස්වභාවවලට අනුව ලැබෙන වේමත්තතාවය. කාම ලෝකයේ, මනුස්ස ලෝකයේ කොහොමද අවකාශයේ ස්වභාවය? නිරේ නිර්සත්‍යයේ අවකාශයේ කොහොමද කියලා මේ පොදුවේ ඒ සත්‍යයන්ට අදාළ අවකාශය අඳුනා ගන්න එක. ඒක දෙක. තුන්වෙනි එක තමයි දිට්ඨි සම්පන්න ශ්‍රාවකයා මේ තමන්ගේම අවකාශ ධාතුවේ අවබෝධ කරන්න ඕනේ. එතකොට අවබෝධ කරනවා නම් කොහොමද? එයා සවිඥානික තමන්ගේම කයේ අවකාශ ධාතුව එයා අවබෝධ කරන්න ඕනේ. එයා එයාගේම සවිඥානික කයේ අවකාශ ධාතුව අවබෝධ කරන්න ඕනේ. මෙන්න මේක ඉතාම වැදගත් සාධකයක්. හරි? ඉතාම වැදගත් මේ කාරණේ. කොහොමද ඒක අවබෝධ කරන්නේ? පින්වත් නී තමන් ඒ එතකොට යා කරන්න ඕන ඉරියාපත භාවනාව අවකාශ ධාතු අවබෝධ කරන්න නම් ඉරියාපත භාවනාව වගේ එකක් කරන්න ඕන ඉරියාපත භාවනාවේ දැන් කාලයකට කලින් අපි දේශනා 10ක් විතර කරලා තියෙනවා ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන්න පුළුවන් ඉරියාපත පබ්බය කියලා ගැහුවාම ඒ දේශනා එනවා ඉරියාපත සතර ඉරියව් පදනම් කරගෙන භාවනා කරන්න ඕන ඒකෙම එකක් තමයි සක්මන කියලා කියන්නේ සක්මන් කරනවා කියන්නේ ඉරියාපත පබ්බයේ වඩනකොට පින්වත් මේ අවකාශ ධාතුව අනාත්මයි කියලා හිතනකොට මේ අවකාශ ධාතුව පිළිබඳ මේ තමන්ගේ රූපය හොඳට විමසලා කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා විමසලා මේ සවිඥානික කය අවකාශ ධාතුව ඇසුරු කරගෙන නේද මේ තියෙන්නේ මේ ඇඟේ ඇතුලේ කොටස් පවා මේ අවකාශ මේ බඩවැල් අතර අවකාශය ඇසුරු කරගෙන නේද ආහාර පවා ගමන් කරන්නේ මේ ශරීරයේ තියෙන සියලු අංග මොලේ තියෙන්නේ ඇතුලේ අවකාශයේ ඇසුරු කරගෙන නේද? ඒතකොට යාට පේන්නේ එකම දෙයයි. මොකද්ද? මේ සියලු කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව මේ ඔක්කෝම කෑම ටික ගන්නකොට වතුර ටික බොනකොට මේ වතුර ටික ශරීරයේ ඇතුලේ අවකාශයේ ඇසුරු කරගෙන පවතිනවා. ඒක තමයි යා දකින්නේ භාවනාවේ. කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා මේ මම කියලා මේ රූපේට බැලුවට මේ රූපේ දිහා මං ඒ විදියට බැලුවට මේ රූපේ හැම කොටසක්ම අවකාශ ධාතුවක් ඇසුරු කරගෙන ආකාශය ඇසුරු කරගෙන තමයි පවතින්නේ. එතකොට මේ අවකාශ ධාතු ඇසුරු කරගෙන මේ රූපේ පවතිනවා අවකාශ ධාතු යම් කිපීමක් ඇති වුණොත් ඒ අවකාශ ධාතු ඇසුරු කරගෙන ඇතුලේ කැලී ටික තියෙන නිසා අවකාශෙ මොන හරි ඇති වුණොත් පීඩනයක් ඒ පීඩන කැති වෙච්ච තැනක භූමිකම්පා එළියෙත් ඇති වෙනවා ඇතුළෙත් ඇති වෙනව නේද එළිය අවකාශ ධාතු ඇසුරු කරගෙන ඇති වෙන පීඩනේ වැඩි වුණොත් එහෙම ගම් වතුර ගලන්න පුළුවන් අවකාශ ධාතු ඇසුරු කරගෙන ඇති වෙන පීඩනේනේ බලපාන්නේ ඒ අවකාශයේම නිසානේ පින්වත්නි මේ අවකාශ ධාතුයේ පවතින තත්වයමනේ සත්‍යයගේ ආරම්භය උදාහරණයක් විදිහට මොකක්වත් නැහැ කියනකොට ඒ මොකක්වත් නැහැ කියන අවකාශය ඇතුළේ මුකුත් නැහැ කියලා හිතන්න ඒ මොකුත් නැහැ කියන එකෙන්ම තමයි නැවත නැවත ඇති වෙන්නේ. හොඳට බලන්න මොකක්වත් නැත්තම් ඒ නැති එකම නිසා, ඒ කියන්නේ මොකක්වත් නැහැ කියන්නේ අවකාශ ධාතුව නිසාම ඒ අවකාශ ධාතුව ඇසුරු කරගෙන තරංග නිර්මාණය වෙනවා. අවකාශ හිස් බව නිසා, අවකාශය නිසා තරංග නිර්මාණය වෙනවා. ඒ කියන්නේ දැන් හොඳට බලන්න ලිඳක් ඇතුලේ වතුර නැත්තම්, ඊ වතුර නැති තැනක දෝම් කාර්යයක් නේද? ඒ කියන්නේ මොකක්වත් හිස් බවක් තියෙන තැනක කතා කරාට පස්සේ ඒකේ රිවර්බ් එකක් ඇහින්නේ. ඒ හිස් බව නිසා ඒකේ හිස් බවම අවකාශයේ වැඩි වෙන්න සමහර තරංග නිර්මාණය වෙනවා. අවකාශය නිසාම ඒ කියන්නේ ලෝකේ හිනම් බලන්න පින්වත්නි කෙනෙක් අහනවා මොකක්වත් නැත්තම් කොහොමද? නෑ කියන එකම නිසා ඇති වෙනවා සමහර ඒවා. සමහර අණු නිර්මාණය වෙනවා නැත කියන එක නිසාම. ඒ කියන්නේ නැති වෙන්න සමහර තරංග නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි අවකාශය වැඩි වෙනකොට අපි එක වචනයක් කිව්වහම ඒක රිවර්බ් එකක් ඇහෙන්නේ. නැවත නැවත පොඩි ඉෆෙක්ට් එකක් ඇහෙනවනේ ශබ්දේ. ඒ ශබ්දේ ඇහෙන ඉෆෙක්ට් එක තමයි පින්වත් මේ නැවත නෑ කියන එක නිසා ලෝකයේ සමහර ඒවා නිර්මාණය වෙනවා. මේ ලෝකේ හරි අමුතුයි. නෑ කියන එකෙන්ම තව තරංග හදන්න පුළුවන්. එතකොට ඒ වගේ නෑ ඒ වගේ මිලියන ට්‍රිලියන ගණන් තරංග නිර්මාණය වෙලා ඒවා මේ ගණීභවණයේ දක්වා එන ක්‍රියාවලියක් තියෙනවා නෑ කියන එකෙන් වෙලා තියෙනවා නෑ කියන එකත් නැවත නැවත ඇතිවීමට බලපෑම් කරනවා හරි එතකොට දැන් මේ ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දිට්ටි සම්පන්න ශ්‍රාවකෙක් විදිහට මේ සවිඥානික කය තුල පවතිනවා මම කියලා මේ හැම උපයයට හිතාගෙන හිටියට මේ සවිඥානික කය පවතින්නේ සහ සවිඥානික කය අභ්‍යන්තරයේ පවතින තත්ත්වයන් අවකාශ ධාතු ඇසුරු කරගෙනයි පවතින්නේ එතකොට අවකාශ ධාතුවේ එළිය අවකාශ ධාතුවයි මේ කය ඇතුලේ තියෙන අවකාශ ධාතු මේ ඇඟ තියාගෙන ඉන්නකොට මට ලැබිච්ච අවකාශය තියෙන්නේ මේ ඇඟ ඇතුලේ ඒ අවකාශ ධාතුවයි අතර වෙනම වෙනසකුත් නැහැ. එතකොට අභ්‍යන්තර බාහිර අවකාශ ධාතුව තුල කිපීමක් ඇති වුණොත් එහෙම පීඩනය වැඩි වුණොත් එහෙම විශාල සුලිසුලන් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් බාහිරත් අවකාශ ධාතුවේ ඇති වෙන යම්කිසි සංසිද්ධීන් නිසා බාහිරත් කෝලහලයක් ඇති වෙනවා කලබලයක් ඇති වෙනවා. ඇතුළෙත් අවකාශ ධාතුවේ ඇති වෙන පීඩාකාරී බව නිසා මැරෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මොකක්වත් බඩේ නැත්තම් වතුර බොනකො උදේ කින්නත් නේ මොකක්වත් නැති වෙලාවට වතුර බොනකොට ඇති වෙන පීඩාවත් එක්ක අධික වේදනාවක් වෙනවා හිටි ගම. මේක මම හිතනවා මිනිසුන්ගේ බොහෝ හැමෝටම අත්දැකීම් ඇති. බඩ ඇතුලේ හිස් බවත් එක්ක හිතන්නකෝ දැන් කාලයක් ආහාර ගන්නේ නැතු ඉඳලා එකපාර වතුර බොනකොට ඇතුලේ ඇතිවෙන පීඩාව ඒ පීඩාව පිටවුන් නැත්තම් එහෙම අධික වේදනාවක් එනවා. එතකොට අපි විවිධ ක්‍රියාමාර්ග අපි අපේ નિરાයාසයෙන් අපේ කය ක්‍රියාත්මක වෙලා ඒ ඇතුලේ තියෙන අවකාශ ධාතු ඇතිවිච පීඩාව එළියට පිට කරනවා. ඉක්කාව වගේ Taman ගිරියවවල වෙනස් කිරීම නිසා ඒ එනම් මේ අවකාශයේ නිසාමත් කෙනෙක් මැරෙන්න පුළුවන් ඕන්න. අවකාශයේ පදනම් කරගෙන මේ අවකාශ ධාතුවක් ඇසුරු කරගෙන තමයි ඔයාලගේ රූපය පවතින්නේ. එතකොට මේක හොඳටම පේනවා. ඊට පස්සේ එයා බලනවා අවකාශයේ සියුම් කරලා බලනවා. කොහොමද? එයා බලනවා නාසි දුරවල අවකාශයේ ඉන්ද්‍රිය ගෝචරයි, කන් සිදුරවල අවකාශයේ ඉන්ද්‍රිය ගෝචරයි, බඩවැල් අතර තියෙන අවකාශයේ අපිට මේ වෙලාවේ නොපෙනුනත් අපට ඒවා පිළිබඳ යම් කිසි අදහසක් තියෙනවා. බඩවැල් කොහොමද පිහිටලා තියෙන්නේ, ඒවා අතර කොහොමද අවකාශයේ තියෙන්නේ කියලා යම් කිසි දැනුමක් ලෝකයට තියෙනවා. ඒ වගේ මේ ශරීරෙත් අනේ අවකාශයක් නේද, මේ උඩ බැලුවහම අවකාශයක් නේද තියෙන්නේ, මේක පේන්නේ නැහනේ. දැන් මගේ අත මෙතන බලද්දි මේ මට එහෙම අවකාශයක් පේන්නේ නැහෙනි. හැබැයි මේ අවකාශයක් තියෙන නිසා තමයි ඇතුලේ වතුර බිව්වහම මේ දාඩිය එළියට එන්නේ. ආ සිදුරු තියෙනවා. හැම තැනම සිදුරු තියෙනවා. ඒක පේන්නේ නැහැ. මෙහෙම බැලුවාම පේන්නේ නැහැ. හැබැයි මහන්සි වෙනකොට මේ දාඩිය ගලන්න පටන් ගන්නවා. ඒතර දාඩිය ගලන්නේ කවුරුත් දාඩිය ආලේපණය කරලා නෙමෙයි. ඇතුළේ ඒතකොට බලන්නකෝ මේ උගාක් පිපාසය එහෙම වැඩි වෙනවා. ඒතකොට අය අර ඇතුලේ තියෙන වතුර එළියට එනකොට මේ ඇතුලේ පිපාසය එහෙම වැඩි වෙනවා. දැන් උගාක් දාඩිය දානකොට මූත්‍රා වැඩි පිට වෙන්නේ නැහනේ. ඒකට හේතුව තමයි මේ ඇතුලේ තියෙන ජලය මේ ආපෝ ස්වභාවය මේ අවකාශය ඇසුරු කරගෙන එළියට එනවා. මේ නම් හැම තැනම අවකාශයක් තියෙනවා අපිට පේන්නේ. හැම බඩවැල් අතර නෙමෙයි, නාස්සිදුරු විතරක් නෙමෙයි, මේ කන් සිදුරු වල විතරක් නෙමෙයි, පින්වත් නිමේ හැම තැනම අවකාශයක් පවතිනවා. ඒකයි දාඩිය ගලන්නේ පවා. ඒ අවකාශයක් නැත්තම් ඉන්ද්‍රිය ගෝචර නැහැ. මේ නිසා මේ මගේ සවිඥානික කය අවකාශය ඇසුරු කරගෙන නේද පවතින්නේ කියලා කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා එක්තරා සමාධියකට සමවැදිලා බලනකොට බලලා එයා ඒ හොඳට සමාධිමත් සිතකින් තමන්ගේම කය විමසලා බලනකොට මේ ඇඟ එක වෙලාවක පේන්න පටන් ගන්නවා. මේ ඇඟ පින්වත් එක වෙලාවක හරියට මේ මීවද තියෙන්නේ. අන්නේ මීවද වගේ පේන්න ගන්නවා. බිරිඳ දිහා භාවනාවෙන් බලනකොට මීවදයක් වගේ අය පේන්නේ. ස්වාමියා දිහා බලනකොට මීවදයක් වගේ පේනවා. මීවදයක් කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? අර ඔයගොල්ලෝ දැකලා ඇති මීවදවල මීමැස්ස අයින් වුණාට පස්සේ සිදුරු ගොඩක් තියෙනවා. සිදුරු ගොඩක් තියෙනවා කළු පාටට. එතකොට මේ සිදුරු ගොඩක් ඇඟේ පේන්න ගන්නවා. පින්නොත්නි රාගේ එහෙම උපදින්නේ නැහැ. ද්වේෂේ උපදින්නේ නැහැ. ඡන්දේ උපදින්නේ නැහැ ලෝකේට සවිඥානික කයට. දැන් මීවද ඔයගොල්ලෝ දැකලා ඇති එක ගොඩාක් සිදුරු වලින් සිදුරු අතර අන්තර් සම්බන්ධිකුත් තියෙනවා. සිදුරු අතර අන්තර් සම්බන්ධයට වඩා සිදුරු තියෙනවා. හොඳට බලන්නකෝ මීවදයක් අරගෙන සිදුරු තියෙනවා. ඒ සිදුරු එකක්වත් නැසී එකක්වත් නැසින් නැත්තේ එක සිදුරක් අනිත් සිදුරට පොඩි ආවාටයකින් සම්බන්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න මීවදේක ආවාට ගතිය තමයි වැඩි අඩුවෙන් තියෙන්නේ, සිදුරු වැඩියෙන් තියෙනවා. ආවාට ගතිය වැඩි සිදුරු අඩුවෙන් තියෙනවා. මේ සිදුරු වැඩි ආවාට ගතිය අඩුයි. ඒ සිදුරු වැඩියෙන් පවතිනවා. ඒ සිදුරු අතර තමයි මේ පැණි පවතින්නේ. අන්න ඒ වගේ පින්වත්නි මේ රූපේ මේ සිදුරු තමයි වැඩියෙන් තියෙන්නේ කියලා තමන්ගෙම කය ඉලක්ක කරලා එක්තරා එයා බඩන්න ඕන මේ මානසිකාරය කරන්න ඕන ඉරියාපත පබ්බේ මානසිකාරය කරන සාමාන්‍ය මාසයක් දෙකක් කරනකොට දැන් ඔක කායනුපස්සනාවේ මොකද්ද අපි කරන සක්මනේදිත් ඒක වෙනවා. සක්මනේදී තමන්ගෙම කය තමන්ට නොදැනී යනවා. පින්වත්නි තමන්ගේ කය තමන්ට පේන්නේ නැතු වෙනවා. ඕකම වෙනවා පින්වත්නි අවකාශ ධාතු ඉලක්ක කරගෙන හිත වඩනකොට අවකාශ ධාතුවම අරමුණු කරලා හිත වඩනකොට පේනවා නිකන් මීවදයක් වගේ සිදුරු තමයි වැඩියෙන් තියෙන්නේ. ඒකේ වර්ණයක් නැහැ. කළු පාට සුදු පාට හැමේ එහෙම එකක් පේන්නේ නැහැ. සිදුරු ගොඩාක් පේනවා. පින්නත් සිදුරු වලට රාගයක්වත් ඡන්දයක්වත් නන්දියක්වත් තෘෂ්ණාවක්වත් උපදින්නේ නැහැ. එතකොට මේ සිදුරු ගොඩාක් තියෙන එක ප්‍රකට නැහැ. මේ හැම තැනම සිදුරු තියෙන්නේ. එතකොට මේ සිදුරු ටික පේනවා සම්පූර්ණයෙන් රාගයට අදාළ හමි ඔපේ නොපෙණී යන්න ගන්නවා භාවනාවෙන් බලනකොට. එතකොට භාවනාවෙන් බලන හරියට මීවදයක් වගේ ආවාට සහිත ගතිය අඩුවෙන් තිනවා, සිදුරු වැඩියෙන් තිනවා. අපිට හිතනවා මේ අනේ හාම මගේ හොඳට තියෙනවා කියලා ස්ත්‍රියකට හිතෙන්න පුළුවන්. හැම අතගාල කියන්න පුළුවන් අනේ හැම රැලි වැටිලවත් නැහැ එහෙම කියලා කෙනෙක් කියන්න පුළුවන් මේ හැමෝගෙම ඇඟේ පින්වත්නි මහ විශාල සිදුරු 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 පින්වත්නි කෙනෙක් මුල් කාලේ භාවනාවට එකතු වුණාම පොඩ්ඩක් තැති ගන්නත් පුළුවන් මොකද්ද මට මේ පේන්නේ කියලා ඇත්තට මේ යථාභූත ඥානයක් එයාට තියෙන්නේ අර මේ ඇස් දෙකෙන් පේන ඉන්ද්‍රිය ගෝචර අද්දකීම අභිභවනී කරලා සමාධිමත් සිතකට ගෝචර වෙනවා සම්පූර්ණයෙන්ම පින්වත්නි තමන්ගේ ස්ත්‍රිය පුරුෂයා කියන භාවයේ නොපෙනී ගිහින් මා විශාල සිදුරු ගොඩක් පේනවා සමහර විට නිකන් පිටසක්වල ජීවියෙක් වගේ වුණත් ලෝකේ මිනිසු පේන්න පුළුවන් භාවනාවේ තේවා කියන කලබල වෙන්න උමනා නැහැ ඇත්තට මේක ඥානයක් ඒකෙන් පේන්නේ අවකාශ ධාතුව තමයි යාට ප්‍රකට වෙලා තියෙන්නේ දැන් සමහර අයට පටවි ධාතුව ප්‍රකට වෙනවා. දන්නවනේ අපි භාවනා කරද්දි එක එක නයික එක විදිහේ. සමහරට ආපෝ ධාතුව ප්‍රකට වෙනවා. සමහර තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. ඉතින් මෙයාට අවකාශය තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ අවකාශය ඉලක්ක කරගෙන නේ විමස විමස බැලුවේ. එතකොට යාට පින්වත් මේ රාගය, දේසය, ඡන්දය එහෙම එන්නෙම නැහැ. ඉතින් එතකොට යාට යථාභූත ඥානයක් නෙන්නේ. දැන් මේ තමන්ගෙම කය ඉලක්ක කරගෙන තමන් බලනකොට ඇඟ දිහා තමන්ව පේන්නේ නැතුව ගිහින් මේ සිදුරු 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 ගොඩාක් එක්ක රූපේ නිකන් පේනකොට රූපේ ගොඩාක් පේනකොට ඒ සිදුරු අතරත් පවතින ආවාටය නලියනවා නලියනවා වගේ ඒකත් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා අර සිදුරුත් තියෙනවා ඒ සිදුරු අතර පවතිනවානේ ආවාටයක් අර මේ වදේ සිදුරු 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 ගොඩක් තියෙනවා ඒ අතර අන්තර් සම්බන්ධයක් පවතින්නේ අන්නේ අන්තර් සම්බන්ධයත් නලිය නලිය වගේ යනවා එහෙම නාලියන නාලියන ගතියක් එනවා සිදුරු ටික වැඩියෙන් ප්‍රකට වෙනවා. ඉතින් මේ අත දිහා බලනකොට සිදුරු වැඩියෙන් පේනවා පින්වත්නි. එතකොට මේ සිදුරු ගොඩාක් පේනවා මේ අත අටේ අතේ එතනින් තැන තින ආවාටත් ඒවත් නාලියනවා වගේ රූප කලාපත් බිඳි බිඳි යනවා. ඉතින් මහා විස්මිත ඥානයක් ඒක කෙනෙක් බය වෙන්න ඕනේ මේ මට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා එක්තරා සමාධියකින් තමයි පේන්නේ. මේ ඇසරියම ආයි පේන්නේ නැහැ. සමාධියෙන් පේනවා. එතකොට සමාධිය ප්‍රබල වෙන්න ශුන්්‍යතාවයක් දැర్శණය වෙනවා. අහෝ මොකද්ද මේකේ තියෙන්නේ? මේ සමාධියෙන්මයි රූපේ දිහා බැලුවට පස්සේ මේ රූපේ باندې මොනවද මේකේ තියෙන්නේ? මේකේ මේ මහ සිදුරු ගොඩකින් හැදිලා තියෙන යා ලස්සනයි, ආව ලස්සනයි, අසුදුයි, යා කලුයි කිය කියා බෙද බෙදා ඒවාට වටිනාකම් දීදී ඒවා පිළිබඳ වර්ණනා කර කර ඒවාට අහු වෙලා ඒවාට ලකුණු දාගෙන ගියපු ගමන මොන මෝඩ වැඩක්ද? අනේ මේ රූපේ ස්වභාවය මෙබඳු එකක් නේද කියලා පින්වත්නි යාට දැනින්න ගන්නවා. මහ විශාල ඥානයක් ඒක. එහෙම දැනෙනකොට ඊයේ ඇති වෙච්ච තරම් ඡන්දේ ඉන්නේ අද. අද ඉන්න බැලූ බැල්මට වෙනස් එයා බලන්න සමාධිය විසින් එයාගේ කොච්චර නීවරණ මැඩ පවත්වනවද මේ කායानुපස්සනාව එයාට කොච්චර යහපතක්ද කරලා තියෙන්නේ වෙනදාර වටිනාකම් සහිත රූප හොය හොය යන එක ටීවී බල බල බලනවා ටෙලිනාටි බල බල හොයනවා සමහර නළු නිලියෝ ඉන්න ටෙලිනාටි උමනාවෙන් හොයලා බලනවා සමහර චිත්‍රපටි උමනාවෙන් බලන චිත්‍රපටියත් නෙමෙයි උමනා එයාගේ තියෙන රූප ස්වභාවය ගැන අභිනන්දනය කරන්න තමයි බලන්නේ චිත්‍රපටියට වැඩන්නේ එතකොට යා බලන්නේ යාගේ රාගයට නිමිත්තක් වෙලා තිබුණේ ওই විදියට පින්වත්නි ලෝකේ බලන්න හිතින්නේ හොයන්න හිතින්නේ මහ පුදුම විස්මිත ඥානය. ඉතින් මෙන්න මේ විදියට බලනකොට පින්වත්නි එයාට අර ආවාටත් වෙනස් වෙවි යනවනේ වටේට මේ පුදුම ඥානයක් ඒක. ඒක ලෝකේ කොහෙන්වත් පරිේශනාගාරයකවත් අන්වීක්ෂයකින්වත් බලලා නෙමෙයි සමාධියෙන් බැලුවොත් විතරයි ඒක පේන්නේ. අවකාශ ධාතු ඉලක්ක කරගෙන වඩනකොට තමයි පේන්නේ අවකාශෙම පේනවා. මේ කන් සිදුරු අපිට ඇහැට පේනවා වගේ මුළු ඇඟ පුරාම අවකාශයක් තියෙනවා. ඒ අවකාශයේ තියෙන නිසා තමයි විද්‍යාත්මක සීමාවෙන් ගත මේ දාඩි එහෙම එළියට එන්නේ. ඒක අපිට පේනවනේ. ඉත වැඩ කරනකොට ඇඟ ඇතුලේ තියෙන ජලය එළියට එනවා. එතකොට ඒ එළියට එන සමහර අය දාඩිය ගලනවා. එතකොට ටිකක් බලන්නකෝ දාඩිය ගලන වෙලාවට මල මූත්‍රාවත් පිට වෙන්නේ නැහැ. යාට වතුර බොන්න ඕන පිපාසය වැඩි. ඒකනේ මේ මහන්සියට මිනිස්සු වතුර බොනවා කියලා කියන්නේ. පිපාසය කියන්නේ මහන්සියට වතුර බොන්නේ අර ඇතුලේ තියෙන ජලය ඔක්කොම පිටකන. ඒතකොට ශරීරයට වතුර අවශ්‍ය වෙනවනේ. ඒ බොන්න බොන්න යාගේ දාඩිය පිට වෙන්න හරියට වතුර බොන්න ඕන. ඒ කියන්නේ මේ වතුර මේ මූත්‍රා මාර්ගයෙන් විතරක් නෙමෙයි එළියට යන්නේ. මේ හැම අවකාශයකින්ම එළියට එන්න පටන් ගන්නවා. ඉතින් එළියට එනකොට තවත් ඇඟ තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක තමයි එළියට එන්නේ. විවිධ රසායනිකනේ සාමාන්‍ය දාඩියවල තියෙන රසේ පවා වෙන ශක්තියනේ. දාඩියවල දැන් මූණට දාඩිය දැම්මම සමහරට යාගේ මේ තොලට දාඩිය වැටුනොත් එහෙම දාඩියවල තියෙන යම්කිසි ලවණ රසයක් යාට ගෝචරයිනේ. එතකොට අපිට තේරෙනවා මේ ශාරීරික මේකෙන් මං කියන්න උත්සාහ කරන්නේ මේ හැම තැනකම සිදුරු පවතින බව. සමාධියෙන් බැලුවම සිදුරු ප්‍රකට වී අර රාගයට අදාළ නිමිත අප්‍රකට වී යනවා. අප්‍රකට වෙනකොට එයාට නිකම් ශුන්්‍යතාවයක් උපදිනවා එක්තරා. නිකම් මොකක්ද මේ රූපයේ තියෙන්නේ? මේක නම් මහ හිස් බවක්මයි තියෙන්නේ. මේක නම් වටිනාකම දෙන්න දෙයක් නැහැ. මේක නම් ඡන්දයක් හදාගන්න ඕන එකක් නෙමෙයි. මේව පරිසම් කරන්න ඕන රූප නෙමෙයි. මේ විදියටම ලෝකේ බාහිරටත් විදර්ශනා කළොත් එයාගේ රූපේ දිහා න්යා බැලුවි. සමාධියෙන් මෙයා යාගේ දරුවා දිහා බැලුවොත්, බිරිඳ දිහා බැලුවොත්, ස්වාමියා දිහා බැලුවොත් එයාවත් පේන්නේ අර විදියටමයි. නිකන් ඇඳුම් ඇඳගත්ත පිටසක්වල ජීවියෙක් වගේ පේන්න ගන්නවා. එතකොට ඒ විදියට පේනකොට පින්වත් නිබඳු රූපයකට අර ගොඩාක් සිදුරු සිදුරු තියෙන ආවාටයේද විටින් විට නැවත නැවත වෙනස් වෙමින් ඒක නලිය නලිය වෙනස් වෙනවා. එහෙම දකිනකොට එයාට පින්වත්නි ඒබඳු රූපයකට රූප තණ්හා උපදින්නේ. එයා තුළ නිකම් මොකද්ද හිස්භාවයක් ඇති වෙනවා. ඒ හිස්භාවේ සරුවාකාර ශූන්‍යතාවයක් බවට පත්වීමෙන් තමයි මඟඵල ලැබෙන්නේ. ඒ හිස්භාවේ ඇස්තරියම නැහැ, බය වෙන්න දෙයක්වත් නැහැ. සැරලා ආයෙත් සුපුරුදු විදියට යනකොට වෙනද වගේ රූපේ වැටෙන හැබැයි වෙනද තරම් ඡන්දේ රාගේ නන්දිය තෘෂ්ණාව ඔමේවා හටගන්නේ නැහැ. වෙනද තරම් හටගන්නේ. එතකොට එයා ඒ සමාධියෙම වාඩි වෙලා එයා බැලුවොත් අනේ මේ රූපය අනිත්‍යයි නේද? ඒකනේ මේ වෙනස් වෙලා යන්නේ. ඊ මොහොතක් මොහොතක් ගානේ අර ආවාටේ වගේ එක බිඳි බිඳි යන්නේ, වෙනස් වෙවි යන්නේ, හැඩේ හැම වෙලාවකම වෙනස් වෙන බම් මේ පේනවා පින්වත් නේ සමාධියේ. එතකොට යාට තේරෙනවා මේ රූපය අනිත්‍ය නිසානේ. අන්න ධර්මයේ තමයි එතන යොදාගන්නේ. දැන් යාට ඕන විදිහට බලන්නේ ධර්මයේ යොදාගන්න. ඒ රූපයේ දෙහ බලාන ඉන්නෝ යාට උමනාවක් ඉන්නෙත් නැහැ. යාට මෙදහත් බවක් එන්න තියෙනවා. අනේ මේ වගේ රූපයකට නේද මේ පරිස්සම් කර කර කවපෝ මේ මට වැඩ කරන්න වෙලා තියෙන. අහෝ මේක නම් අනිත්‍යයි නේද කියලා බලනකොට ජවන පඤ්ඤා අනිච්ඡානුපස්සනා භාවිතා බහුලීකතා ජවන පඤ්ඤම් පරිපූර්ණ ප්‍රඥාව පිරෙන්න ගන්නවා. දැන් ප්‍රඥාවිතා ගැඹුරු අවකාශ ජවන ප්‍රඥාව වහා දුවන ප්‍රඥාව ඒකෙන්ම බලන් හිතෙනවා. ජවන පඤ්ඤම් පරිපූර්ණ ජවන ප්‍රඥාව අර බිඳි බිඳි යාම නිසා සිදුරු සහිත මේ රූපය අවකාශයේ සහිත මේ රූපය අනිත්‍යයි කියලා බලන ජවන ප්‍රඥාවක් වහා දුවන ප්‍රඥාවක්. ජවන කියන්නේ ඒකටනේ වහා දුවන ප්‍රඥාව. ඉතින් ප්‍රඥාව මෝරනකොට ඇස්තරියාමත් හරි උපේක්ෂාවක් තියෙන වටිනාකම යන්නේ නැහැ. ඒ විදියට බලනකොට ඒක දුකක් විදියටම බැලුවොත් මනේ මෙහෙම රූපයකට කවන්න උනේ, මෙහෙම රූපයක් අන්දන්න උනේ, මෙහෙම රූපයක් වෙනුවෙන්ද මේ විවිධ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අරගෙන විවිධ දේවල් අරගෙන අපි මේ මෙච්චර වැඩ කළේ. ඒ කියන්නේ ඒව අඳින එක නවත්තන්නේ නැහැ හැත්තටම. ඉතින් යා බලන්නේ මේ ඔක්කොම කර කර මේ වගේ රූපයක්ද නඩත්තු කළේ. අනේ මේ වගේ රූපයක් නඩත්තු කරන්න වෙච්ච එකම දුකක් නේද කියලා බලනකොට දුක්ඛානුපස්සනං භාවිතා බහුලීකතා නිබ්බේධික පඤ්ඤම් පරිපූරෙන්ති. නිබ්බේධික නිබ්බේධික ප්‍රඥාවක් කියන්නේ මිබඳු රූපයක් නඩත්තු කර කර රැස් වෙන කර්මයේ ගැන මහ කලකිරීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කලකිරීමක් ඇති වෙනවා අර ශුන්්‍යතාවයක් එක්කනේ බලන්නේ. අනේ මේක නම් මම මගේ කියලා ගන්න එක කිසිම ආයුරකින් සුදුසු නෑ. මම මගේ කියලා ගන්න මිබඳු රූපයක් නම් පොඩ් අර සමාධියෙන්මයි බලන්නේ. දැන් මේ මිබඳු රූපයක් නම් මම මගේ කියලා ගන්න කිසිම ආයුරකින් සුදුසු එකක් නෙමෙයි. අනාත්ම එකක්, අනාත්මික, අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා මහා පඤ්ඤම් පරිපූර්ණති. අර ප්‍රඥාව මහ විශාල වශයෙන් වැඩෙන්න ගන්නවා. දැන් ප්‍රඥාවේ ආලෝකය විතරයි තියෙන්නේ. ඒ ප්‍රඥාවේ ආලෝකයත් එක්ක තමයි ප්‍රීතිය උපදින්නේ. අනේ හැම තැනම යාට පේන්නේ ඔක්කොම මිබඳු අන්ධකාරයකිනු මට ආලෝකය පහළ වෙලා. Tamanට පිහිටක් තියෙන බව පේනවා. දැනෙනවා පින්වත්නි Tamanට මහා ප්‍රඥාවක් උපදිනවා. එතකොට යාට මේ මහා ප්‍රඥාවත් එක්ක යාට පේනවා මේ රූපය ක්ෂය වෙවි යano. එතකොට යා අර මේ රූපය ගැන නම් කලකිරිනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ කියලා නිබ්බිදානුපස්සනා. එතකොට කලකිරිය යුතුයි කියලා ඒ රූපය බලනකොට නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා තික්කපඤ්ඤම් පරිපූර්ණති. තියුණු ප්‍රඥාවක් උපදිනවා කලකිරිය යුතුයි කියලා බලනකොට. යාට පින්වත්නි ජීවිතේ ගොඩක් වටිනාකම් වැටහෙනවා. මේ ජීවිතේ නම් අතහරින්න හොඳ නෑ. අනේ මට ජීවිතේ අතහැරෙන්න කලින් අවබෝධය කරා යන තික්ක පඤ්ඤා තීක්ෂණ ප්‍රඥාවක් උපදිනවා. ධර්මයෙන් උපදින්නේ ඒක. එතකොට මේ එහෙනම් මේ මොකද කරන්න ඕන? මේ බඳු අවකාශයේ ඇසුරු කරන මේ බඳු දුර්වල මට්ටම. අවකාශ එතකොට අවාල දන්නවනේ. දැන් අවකාශයත් කර්මීන්නේ හැදිලා තින්නේ. ඒකයි මේ රූපේ වැටෙන්නේ නැත්තේ. අර ආවාට සහිතව සිදුරු ගොඩාක් සහිතව මේ රූපේ තිබවත් බිමට නම් සමතලා වෙන්නේ නැහැ. එනම් මේ බඳු රූපයකට නොඇලිය යුතුයි. විරාගානුපස්සනා භාවිතා බහුලීකතා විපුල පඤ්ඤම් පරිපූර්ණති. අර ප්‍රඥාව විපුල වශයෙන් වැඩුණු ප්‍රඥාවක් මෝරන්න ගන්න. වැඩිලා දැන් ඇරියත් වටිනාකම පේන්නේ. දැන් අර කලින් පින්වත්නි භාවනාවෙන් බලලා ඇස්සරලා ටිකක් වෙලා යනකොට ආයෙත් වෙනද වගේ වටිනාකම පේනවා. දැන් ඇස්සරියත් වටිනාකම පේන්නේ. වටිනාකම පේන්නේ කියන්නේ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ලෝකයට ගරහනවා නෙමෙයි. එතකොට මේ විදිහට විපුල ප්‍රඥාවක් මෝරනකොට නිරෝධානුපස්සනා භාවිතා බහුලීකතා ගම්භීර පඤ්ඤම් පරිපූර්ණති. මේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ නිරෝධයම, අනේ මේ රූපේ හට ගැනීමක් නම් නැ, නිවිනිවීම යනවා. අනේ තිබ්බට වඩා බංකොලොත් ඊළඟ වෙලාවේ බලද්දී එන්න එන්න දුර්වල වෙනවා. ඒක හැම වෙලාවකම පේන්න ගන්නවා. දැන් අපිට පේනවනේ අවුරුදු 10ක් විතර ගියම දැන් නම් අමාරුයි කියලා. එහෙම නැහැ. හැම වෙලාව ඊළඟ මොහොතේ විනාශ වෙලා. අනේ ඊළඟ මොහොතේ ඊට වඩා දුර්වලයි. අර කලින් ඉපදිච්ච රූපේට වඩා ඊළඟට උපදින රූපේ දුර්වලයි කියලා පේනකොට පින්වත්නි, නිවෙනවා විනා වෙන මොකක්වත් නැහැ කියලා ගම්භීර පඤ්ඤා. ගැඹුරු ප්‍රඥාව. ගැඹුරු ප්‍රඥාවේ ස්වභාවය තමයි නිවීම හැර වෙන විකල්පයක් නැහැ. නිවෙනවා විනා වෙන විකල්පයක් නැහැ කියලා දකිනකොට ඒ පුද්ගලයා පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බෞලීකත අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණති. එහෙනම් මේ රූපය අත්හැරලා දාන්න ඕන, කර්මයේ ගෙවිලා ඉවර වෙනකොට වෙන ඕන දෙයක් උනාවේ. අත්හැරලා දාන්න ඕන කියලා බලනකොට අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණති. අසාමන්ත පඤ්ඤා කියලා කියන්නේ සරුවාකාර ශූන්‍යතාවයකට හිත එකතු වෙනවා. හිස් භාවයකින් රූපේ වැටහි සිය ලූම අභිසංස්කාර ගෙවිලා අවසන් වෙනවා. අන්න එතකොට යා අරහත් වේ කරා ඉන්න ඕනේ. එහෙම නැත්නම් යා සෝවන් වෙලා නම් ඉන්නම ඕන. එයාට ඊට මෙහා මේක භාවනාමය අත්දැකීම. ජීවිතේ පා වෙන්නේ නැහැ. ඒකනේ අපි කිව්වේ දර්ශන දිට්ටි සම්පන්නකම ඇතුලේ විමසන කෙනා පාවිච්චි කරනවා ලෝකේ. පාවිච්චි කරන ගමන් යා මේ වැඩේ කළේ. පාවිච්චි කරන ගමන් මේ වැඩේ කරනකොට මේක තමයි දිට්ටි සම්පන්න ශ්‍රාවකයා අවකාශයේ, මේ අවකාශය ඇසුරු කර කවුරුත් හිතනවද මේ අතරක පවතින හිස්භාවය මට නිවනට උදව් කරයි කියලා. ඒකයි මේ හැම දෙයක්ම නිවීමට උපකාර කරනවා කියලා අපි කියන්නේ. හොඳයි, අපිට වෙලාව ඉවර වෙලා තියෙනවා. ඒ නිසා අපි දේශනාව නිමා කරනවා. ඉතින් මේ පින්නතුන්ලා සියලු දෙනාටම මේ දේශනාව නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කළාවි. ලංකාවේ මිනිසුන්ට හරි උනන්දුවක් තියෙනවා නිවීමට. ඉතින් නිවෙන අය මේවා හොඳට ක්ෂයා කරගන්නවා. මම දැක්ක WhatsApp group වල එහෙම විශාල වශයෙන් මේ බණ හිට මෙහෙට වෙනවා. ඒ නිසා මේ පිනතුන් මේ දායකත්වයේ දරපු අපේ කල්යාණ මිත්‍ර පිටකොට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මාත්, ත්‍රිකාන්තා එදිරිවීර මහත්මියත්, ලංකාවේ නොසිටියත් ඇමරිකාවේ සිටින දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පිනත් දරුවන් ඇතුළු හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව සැලසේවා, කායික මානසික සුව වේවා. පින්වත් දරුවන්ගේද රැකී රක්ෂාදී සියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ විශාල පිරිසක් ධර්මශ්‍රවණය කිරීමේ කුසල් උපකාර වේවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම අපි අරමුණු කරගන්නවා අද දවසේ මෙබඳු දේශනාවක් සිද්ධ කිරීම පිණිස ප්‍රධාන අරමුණ විදියට පවතින්නේ 2024 අගෝස්තු මාසේ 4 දින වියෝ වුණු පින්වත් පියතුමන් වන ලියෝපික් සිල්වා දයාබරණීය පියතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. එතුමන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. අපේ ප්‍රිකාන්තා ඉදිරිවිර නෝන බොහොම පිං කරන කෙනෙක්. ඉතින් එතුමිය රැස් කරගත්ත කුසලුත්, මේ ධර්ම දාණයෙන් රැස් වුණා වූ සියලු කුසලුත් ලියෝපික් සිල්වා පියතුමන්ගේ භවගාමී ජීවිත සුවපත් වෙන්න උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින අපේ ජගත් ඉදිරිවිර මහත්මාගේ පියතුමන් වන පී ඉදිරිවිර පියතුමාටත්, මෑනියන් දෙපළවන ගීතාංජලි එදිරිවීර මහත්මියටත්, අසුන්තා සිල්වා මහත්මිය ඇතුළු ඒ පින්වත් මව්වරුන්ටත් මේ කුසල් උපනිශ්‍රය වේවා. නිදුක් නිරෝගී සුව වේවා. කායික මානසික සුවපත් බව වේවා. ඉතින් මේ කුසලාන සංසධ ධර්මයන් නිදුක් නිරෝගී චිරජීවනයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අමා නිවන් පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒ සියලු දෙනාද මේ කුසල් නිවන් පිණිස බලවත් කරගනිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම රෝගාතුරව සිටින බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපේ ගොඩඋඩ අරියධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ උතුම් කුසල් අනුමෝදන් කරලා තිබෙනවා. ආශිර්වාදයේ පිණිස මේ පිනතුන් උන්වහන්සේටද මේ උතුම් කුසල් බලවත් වෙලා මගඵල නිවන් පිණිස උපනිස්ත්‍රය වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් මගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි
රාගක්ඛයෝ නිබ්බානං